පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මං යොදාගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ ආත්ම වර්ගයේ සඳහන් වන අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ තවත් සුවිශේෂී ගාථා රත්නයක්. අත්තානං වේ පියං ජඤ්ඤා රක්කේයානං සුරක්කිතං තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගෙය්‍ය පණ්ඩිතෝ. අපේ බුදුරජාණන් වහන්සේ සුන්සුමාර ගිරි නුවර බේසකලා වනේ වැඩ ඉන්න කාලේ තමයි බෝධිරාජ කුමාරයා ආරමුණු කරගෙන මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළේ. අත්තානං වේ පියං ජඤ්ඤා, තමන්ගේ ආත්මයට තමන් කැමතිනම් රක්කේයානං සුරක්කිතං, ඒ ආත්මේ රැකගත යුතුයි. තින්න මඤ්ඤ තරං යාමං තුන් කාලයෙන් එක කාලයක හෝ පටිජග්ගෙය්‍ය පණ්ඩිතු පණ්ඩිතයා තුන් කාලයෙන් එක කාලයක හරි ඒ ආත්මේ මනාව සුරක්ෂිත කරනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මේ කාරණාව දේශනා කළේ බෝධි රාජ කුමාරයාට. මොනවාගේ තැනක මොනවාගේ හේතුවක් නිසා දේශනා කළාද? බෝධි රාජ කුමාරයා බිම්බිසාර මහරජුරුවන්ගේ පුතෙක්. බෝධි රාජ කුමාරයා තමන්ට කියලා නිවහනක් හදාගන්න සැලැස්මක් හදාගෙන සුදුසු බාසුන්නෑ කෙනෙක් හොයාගත්තා. ඒ බාසුන්නැහැට තමන්ගේ සැලැස්ම පෙන්නලා අදහස කියලා බෝධිරාජ කුමාරයා සඳහන් කළා, මේ විදිහටම මට මේ මාලිගාවේ වැඩ ඉවර කරලා දෙන්න පුළුවන්ද කියලා. ඉතාමත් දක්ෂ බාසුන්නැහැ කෙනෙක්. කොතරම් දක්ෂද කියන කාරණාව ඉදිරියේදී පැහැදිලි වෙනවා. ඔහු එක බාරගත්තා. දැන් මාලිගාවේ වැඩ කෙරීගෙන යනවා. හුඟක් වැඩ ඉවරයි. දැන්නම් බෝධි රාජ කුමාරයා බලාපොරොත්තුන ප්‍රමාණයටත් වඩා මාලිගාව ලස්සනයි වගේ. මේ මාලිගයට නමක් තිබ්බා කෝකනද මාලිගය කියලා. ඒකට හේතුව තමයි අහසේ පියාඹන්න සූදානම් වෙන කුරුල්ලෙකුගේ පෙනුම තමයි මේ මාලිගාවේ තියෙන්නේ. මහ පොළොවේ ඉඳලා අහසට පියාඹන්න ලෑස්ති වෙන කුරුල්ලෙක් යම්සේ පියාඹන්න සැරසෙනවද ඒ ස්වභාවය තමයි පෙන්වන්නේ. ඉතින් එවන් මාලිගාවක් කොහෙවත් තිබුණේ නැහැ. එන්න එන්න ලස්සන වැඩි වෙනවා. බෝධිරාජ කුමාරයාට හරි ලෝභයි. මොකද්ද ලෝභකම? මෙවන් මාලිගාවක් තිබිය යුත්තේ මට විතරමයි. වෙන කාටවත් මෙවන් මාලිගාවක් නොතිබිය යුතුයි. ඔහු කල්පනා කළා, බැරි වෙලාවත් වෙන කෙනෙක් මේ වාගේ මාලිගාවක් හදයිවත්. ඔහු නැවත හිතනවා, නෑ මේ වාගේ මාලිගාවක් හදන එක පහසු නෑ. හැමෝටම හදන්නත් බෑ. හැබැයි මගේ මාලිගාව දැක්කට පස්සේ තව කෙනෙක් මේ බාසුන් නැහැට කියයි ඒ වගේම මාලිගාවක් හදලා දෙන්න කියලා. මේක ඌගේ ඔහුගේ වෘත්තිය. ඔහුට අවශ්‍ය මිල මුදල් ඔහු ඒ ආරාධනාවත් බාරගනි. ඒකත් හැදුනහම මගේ මාලිගාවේ වටිනාකම අඩු වෙනවා. ඒ නිසා කළ යුතු දේ නම් මේ මාලිගාවේ වැඩ ඉවර වුණාට පස්සේ බාසුන් නැහැ නැවත ගෙවල් නොහදන කෙනෙක් බවට පත් කරන එක. තීරණය කළා බාසුන් නැහැ මරන්න. ඇහුව මුලින් මේ වාගේ ගෙවල් මිට කලින් හදලා තියෙනවද? කොහෙවත් හදලා නැහැ. ඒ නිසා තමයි තීරණය කළේ ජීවත් වුණත් හදනවා. ආන් එහෙම හිතලා තමන්ගේ ඉතාම සමීප පිරිස රැස්කරවලා රහස් සාකච්ඡාවක් කළා. මොකටද සාකච්ඡාව? තමන්ගේ බලාපොරොත්තුවට අනුව මාලිගාව හදලා දෙන මේ මහා දක්ෂ පුජ්‍යලයා මරලා දාන්න. රටකඩ සම්පතක් වගේ ඉන්න පුජ්‍යලයා මරලා දාන්න. නමුත් මේ සමීපතම පිරිස අතරේ එක පුද්ගලයෙක් හිටියා, අන් අයටත් වඩා බෝධිරාජ කුමාරයාට හුඟක්ම සමීපයි. ඔහු කල්පනා කළා, මේ බාසුන්නේ මරන්න නෙමෙයි වටින්නේ, මේ වාගේ අය සමාජේ රකින්නයි වටින්නේ. විශ්වකර්මයෙක් වගේ මේ මාලිගාව මවලා දෙනවා වගේ මගේ යුතුකමක් මා කළ යුතුයි කියලා හිතලා බොහොම හොර රහසේම බාසුන්නේහට පණිවිඩයක් යවුවා, මාලිගාවේ වැඩත් කරන්න, ජීවිතෙත් බේරගන්න උත්සාහ කරන්න කියලා. කාරණාව බාසුන්නේහ තේරුම් ගත්තා. සමහරවිට ඔහු එක බලාපොරොත්තුෙන් ඉන්නේ ඇති. බෝධිරාජ කුමාරයාට බාසුන්නේහ කතා කළා. නිමා කරන්න තව කටයුතු තියෙන බව සඳහන් කළා මාලිගාවේ. බෝධිරාජ කුමාරයාට සඳහන් කළා, ඉතාම ශක්තිමත් සැහැල්ලු දැව මට ඒ සඳහා අවශ්‍යයි කියලා. ඒ ටිකත් ඔහු ගෙනල්ල දුන්නා. බාසුන්නේහ ඊළඟට කියනවා, ඉතාම සියුම් වැඩ ටිකක් ඉතුරු වෙලා තියෙන්නේ. කුමරුනි, ඔබ නිතර නිතර එන්න පටන් ගත්තොත් නැගිටිනවා, ඉඳ ගන්නවා, යැරෙන්න මට කරන්න වැඩක් නැහැ. ධානයේකට සමවැදුනා වගේ කළ යුතු වැඩ ටික කරන්න නම් ඔබවත් වෙන කවුරුවත්වත් මෙතෙන්ට එවන්න එපා. කිසි පණිවිඩයක් මට එවන්න එපා කාගෙන්වත්. මට නිදහසේ මගේ කාර්ය කරගෙන යන්න ඉඩ දෙන්න කියලා. මොකද අවසානම වැඩ ටික. සතුටුනා, කැමති වුණා. අවසරයක් දුන්නා තමන්ගේ බිරිඳට විතරක් එන්න. ඒ කෑම ටික අරගෙන කෑම අරන් ආපු වෙලාවක ඔහු බිරිඳට කතා කරලා කියනවා, ගෙදර තියෙන ඉඩකඩන් ටික විකුණලා රන් රිදී මුතුමැණික් තියෙනවනම් යමක් ඒක එකතු කරගෙන දරුමල්ලන් සමග මා කතා කළ මොහොතක වහාම එන්න සූදානම් වෙන්න කියලා. මාලිගාවේ වැඩ ටික ඉවර කරන ගමන් අර ශක්තිමත් සැහැල්ලු දැව යොදාගෙන ඔහු තවත් වෙනත් කාර්යයක යෙදිලා, ඒ තමයි ජීවිතය ආරක්ෂා කරගන්න වැඩපිළිවෙල. මං කීවා, බෝධිරාජ කුමාරයාගේ මාලිගාවේ සැලැස්ම බාර ගන්නකොට ඔහු හරි දක්ෂයි කියලා. ඒ දක්ෂ බව ඉදිරියේදී අපි දැනගමු කියලාත් මතක් කළා. පින්නතුනි, අපේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලෙත් අහසින් ගියපු යාත්‍රා තිබුණ බවට මූලාශ්‍රයක් සපේන එක තැනක් මෙතන. මේ බාසුන්නේ අර දැව වලින් කරණි ගුවන් යානයක් හදන එක, සැහැල්ලු ගුවන් යානයක් ගේ ඇතුලේ හදලා මේක එකලස් කරන්න එළියට ගේන්න ඕනේ. දොරවල් වලින් යානාවක් එළියට ගේන්න නෙමෙයි. නමුත් දැන් වැඩ ඉවරයි. බිරිඳටත් පණිවිඩය දීලායි තියෙන්නේ. හැබැයි බෝධිරාජ කුමාරයාත් පිරිස එක්ක මාලිගාව වටකලා මොහු දොර වහගෙන මොනවා කරනවද බලමු කියලා. බෝධිරාජගේ පිරිස කෙමෙන් කෙමෙන් මාලිගාවට රාත්‍රියේ ලං වෙනවා. බෝධිරාජ කුමාරයා පිරිසත් එක්ක මාලිගාව වට කරනකොට මාලිගාව හදන බාසුන්නේ තමන්ගේ බිරිඳයි දරුවෝ ඉගෙනගෙන තිබුණා. ඒ අවශ්‍ය හැම දෙයක්ම අරන් ඇවිල්ලා තිබුණා. රන් රිදී මුතු මැණික් වටිනා දේවල්. ඇතුලේ තිබ්බ යානාව හොර රහසේ එළියට අරගෙන යානාව එකලස් කරලා බිරිඳත් දරුවොත් යානාවට නැංගුවා. මේ වෙනකොට බෝධිරාජගේ පිරිස ඉතාම ආසන්නයි. බාසුන්නේ මේ වාහනේ නැගලා අහසින් පියාසර කළා හිමාලයේ දක්වා. එහි කාෂ්ඨ වාහන නමින් රාජ්‍යයක් ගොඩනගාගෙන රජෙක් හැටියට ජීවත් වුණා කියලා සඳහන් කරනවා. එමනම් අහසින් යන්න පුළුවන් යානාවක් හදන්න එදා මේ බාසුන් හැට පුළුවන් වුණා. වර්තමානයේ ඉංජිනේරුවරු, විශාරද ඉංජිනේරුවරු, විද්‍යාඥයෝ එකතු වෙලා හදන යානාව එදා බාසුන් හැදලා. එදයි අදයි නුවණේ ප්‍රමාණය කොච්චරද? හැකියාව කොපමණද? හැම පැත්තෙම වර්තමානයට වඩා අතීතයේ හුඟක් දියුණුයි කියන කාරණාව ඉස්මතු කරන අපූරු තැනක්. බෝධිරාජ කුමාරයා බලාපොරොත්තු වෙච්ච විදිහට බාසුන් නැහැ මරන්න බැරි වුණා. බෝධිරාජ කුමාරයා තීරණය කළා දැන් ඉතින් නිවහනේ පදිංචි වෙනවා, ඔහු ගිය දිහා හොයන්න බෑ. මම නිවස පරිහරණය කරන්න කලින් මේ අපූරු නිවහන බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කරලා ඉන්න ඕනේ කියලා හිතුවා. බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා ආරාධනා කළා, ස්වාමීනි ගුහ ප්‍රවේශ මංගල්‍ය වෙනුවෙන් දානයක් දෙන්න කැමති භික්ෂු මහා සංඝයාත් එක්ක වැඩම කරන සේක්වා කියලා. අපේ බුදුරජාණන් වහන්සේ ආරාධනාව බාර අරගෙන තිබුණා. සුදුසු වෙලාවට කීප දවසට භාග්‍යතුන් වහන්සේ බෝධිරාජ කුමාරයාගේ නව නිවහනට වැඩම කළා. හැබැයි බෝධිරාජ කුමාරයා මේ වෙනකොට තවම තාත්ත කෙනෙක් නෙමේ. බොහෝ කාලයක් බලාපොරොත්තුෙන් හිටිය දරුසුරතල් බලන්න. නමුත් ඒක තාම මුදුන්පත් වෙලා නැහැ. එක දවසක් බුදුරජාණන් වහන්සේගේ වැඩමවීම ගැන කල්පනා කරලා ඔහු එදා කල්පනා කළා, බුදුරජාණන් වහන්සේට වඩින්ද මම පාවඩයක් එලනවා. මා එළන පාවඩේ දිග භාග්‍යතුන් වහන්සේ වැඩියොත් මට මේ ජීවිතෙන් දරු සම්පතක් ලැබෙනවා. නොවැඩියොත් මේ ජීවිතෙන් මට ඒ භාග්‍ය නැතු වෙනවා. ආන් එහෙම හිතලා ඔහු පාවඩේ එළුවා. අපේ බුදුරජාණන් වහන්සේ සිරිපතුල් දෝවණය කරන තැන නතර වෙලා සිරිපා දෝවණය කළාට පස්සේ එතනින් එහාට වඩින්න නැතුව හිටියා. ටික වෙලාවක් එහෙම කාලේ ගියා. භාග්‍යතුන් වහන්සේ ආනන්දයන් වහන්සේගේ මුහුණ දිහා බැලුවා. ආනන්ද හාමුදුරුවෝ තීරණය කළා මේ පාවඩේ නිසා වඩින්නේ නැහැ කියලා. පාවඩේ අයින් කෙරෙව්වා. බුදුරජාණන් වහන්සේ ඇතුළට වැඩියා. දානි පූජකලා භාග්‍යතුන් වහන්සේ ඇතුළු භික්ෂු මහා සංඝරත්නය දන් වැළඳුවා. දන් වැළඳලා ඉවරනාට පස්සේ බෝධිරාජ කුමාරයා බුදුරජාණන් වහන්සේගේ ළඟට ඇවිල්ලා මිටි ආසනයක වාඩි වෙලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අර පාවාඩි මතින් වැඩියේ නැත්තේ මොකක් කරි හේතුවක් නිසාද කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, කුමරුනි හේතුවක් ඇතුව නේද පාවඩේ එළුවේ? ඒ හේතුව මුදුන්පත් වෙන්නේ නැති නිසායි වැඩියේ නැත්තේ කියලා. බෝධිරාජ කුමාරයාට මේ ජීවිතෙත් ඒ භාග්‍ය නැති බවයි පේන්නේ. ස්වාමීනි මට එහෙම වෙන්න හේතුව මොකද්ද කියලා ඇහුවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, සංසාරේ පෙර භවයක මේ බිරිඳත් සමගම තවත් පිරිසක් එක්ක විදේශ ගත වෙන්න නැව නැගලා සාගරේ මැදදී නැව මුහුදුපත් වෙලා ඔබත් එක්ක ගිය පිරිස සාගරේ ගිලිලා මැරුණා. නමුත් ඔබත් බිරිඳත් ලෑලි කෑල්ලක් ආධාර කරගෙන පාවිලා 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 බඩගින්නි පිපාසී ගිහිල්ලා සාගරේ තියෙන දූපතකට සේන්දු වුණා. මිනිස් වාසයක් නැහැ, මිනිස් ආහාරයක් නැහැ, බඩගින්න ඉවසන්නත් බැහැ, පිපාසයත් එහෙමයි. නමුත් ඒ දූපතේ හරියට කුරුල්ලෝ ජීවත් වුණා. ඔබ දෙපළ ගින්දර හදාගෙන කුරුල්ලෝ ජීවත් වෙච්ච පඳුරු වලට ගින්දර තිබ්බා. ඉගිලෙන්ඩ පුළුවන් අය ඉගුලුනා, ලාබාලය පිලිස්සුනා, බිජුවටත් පිලිස්සුනා, ලාබාල කුරුළු පැටවුන්ගේ මස් කාලා බඩ පුරවගත්තා, පිලිස්සුන බිත්තර ටිකත් කාලා බඩ පුරවගත්තා. අනුන්ගේ දරුවන්, අනුන්ගේ දරු බීජ විනාශ කරපු අකුසලයේ නිසා දරුවෝ නොලැබින කර්මයකට මුහුණ දීලා ඉන්නවා. පින්නතුනි, අපේ භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව බෝධිරාජ කුමාරයාට පැහැදිලි කරලා අර අපි මාතෘකා කරගත්ත ගාථාරත්නයේ දේශනා කොට වදාලා. දැන් එතකොට හිතන්න, මේ කාරණාවත් එක්ක අනුන්ගේ දරු පැටව්, අනුන්ගේ දරු බීජ විනාශ කරපු පව නිසා තමන් දරුවන් නොලද කෙනෙක් බවට පත් වුණා. එතකොට අද අපි ගැන හිතලා බලන්න ඕනේ, එහෙම දේවල් අපි ඇතින් වෙනවද කියලා. අත්තානං වීපියං ජඤ්ඤා, තමන් තමන්ගේ ආත්මයට ආදරේ නං, ප්‍රියයි නං, රක්කෙයානං සුරක්කිතං, ඒ ආත්මේ මනාව සුරක්ෂිත කරන්න ඕනේ. තමන් තමන්ගේ ආත්මයට ප්‍රියයි නං, ඒ ආත්මේ සුරක්ෂිත කරන්න ඕනේ. ඒ ආත්මේ කොහොමද සුරක්ෂිත කරන්නේ? මේ ලෝක ධාතුවේ න්‍යාය ධර්මයක් තියෙනවා. මේ ලෝකේ යම් කෙනෙක් ජීවත් වෙනවා නම් ජීවත් විය යුතු ක්‍රමයක්, ප්‍රතිපදාවක් මේ ලෝකෙ තුල තියෙනවා. මොකක්ද ඒ ජීවත් විය යුතු ක්‍රමය? ඒ ප්‍රතිපදාව මොකක්ද? ඒ ප්‍රතිපදාව අපි දන්නේ නැහැ. ඒ ප්‍රතිපදාව නොදන්න නිසා සත්වයා සංසාරේ බොහෝ සිය අසරණ වෙනවා, අතරමං වෙනවා. කාලාන්තරයකින් ලෝකෙ පහළ වෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේලා හැබෑවටම විශ්වයේ ප්‍රතිපදාව ලෝකයට දේශනා කරනවා. මොකද්ද ප්‍රතිපදාව? ඒ ප්‍රතිපදාව තමයි අපි පන්සල් කියලා කතා කරන්නේ. නීති පහක්, අපි එක සිල්පද පහක් කියලා කියනවා. යම් කෙනෙක් මේ විශ්වයට අයත් තවත් ජීවියෙකුගේ ප්‍රාණය තොර කරනවා නම් විශ්වයේ විසින් ඔහුට දඬුවම් කරනවා, ස්වභාවයේ විසින් දඬුවම් කරනවා. මොකද ඔහු මට අයත් කෙනෙක් නෙමෙයි, මේ විශ්වයට අයත් කෙනෙක්. මමත් ඒ විශ්වයට මායත් සම්පත. හැමෝ මෙහෙමයි. ආන් එතකොට විශ්වයට අයත් යමක් අපි විනාශ කරනවා නම් විශ්වය විසින් අපට දඬුවම් කරනවා, ස්වභාවය විසින් දඬුවම් කරනවා. විශ්වයට අයත් යමෙකුගේ දෙයක් යමෙක් හොරකම් කරනවා නම් ඒත් ස්වභාවය දඬුවම් කරනවා. විශ්වයට අයත් කෙනෙක් වැරදි ලෙස අපහරණය කරනවා නම් ඒත් දඬුවම් කරනවා. රවටනවා නම්, වංචා කරනවා නම් දඬුවම් කරනවා. අපේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකවද්ද ශික්ෂාපද ටික අපිට කියලා දීලා දේශනා කරලා මග පෙන්නවා. දිවි හිමියෙන් උල්ලංඝනය කරන්න එපා මේක. එහෙම කළොත් ලේසියෙන් ගැලවිලා යන්න බෑ කාටවත්. අන් ඒක නිසා මේ ප්‍රතිපදාවට, මේ නීතියට හැමදාම ගරු කරන්න ඕනේ. මේ ලෝකේ ජීවත් වෙන්න නම්, සුගතියට යන්න නම්. එතකොට බෝධිරාජ කුමාරයාට තාත්ත කෙනෙක් වෙන්න බැරුව ගියා මේ ජීවිතෙත්. මේ ජීවිතෙත් බැරි වුණා කියලා කියමු, පෙර ජීවිතවලත් බැරි වෙලා තියෙනවා වගේ. ආන් ඒක නිසා ධර්මානුකූලව කරුණු විමසනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා එක කර්මය ආත්ම සිය දහස් ගණන් වල විපාක දෙනවා කියලා. එනම් මේ දෙපළ විසින් කරගත්ත කර්මය නිසා සතර අපායේ ඉපදිලා ඇති දීර්ඝ කාලයක් වුන් මේ අකුසල කර්මයට දුක් වින්දා. කුරුළු බිජුවට සහ කුරුළු පැටව මරාගෙන කාපු පවට දුක් විඳලා සතර අපායේ ඉඳලා නැවත මනුලව ආපු ආත්ම භවයක් මේක. අනුන්ගේ දරුවෝ නැසපු නිසා තමන්ට දරුවෝ නොලැබිලා යනවා. එතකොට වර්තමානෙත් එවන්න අය ඕන තරම් ඉන්නවා. පසුතැවෙනවා. නොඑක් දේවල් කරනවා දරුවෙක් වෙනුවෙන්. සංසාරي අපි කරගත්ත කර්ම කොයි කොයි විදියට හේතු වෙනවද? චෝදනා කරන්න, දොස් කියන්න, විවේචනය කරන්න, අපහසුතාවයට සමාජය තුළ භාජනය කරන්න නෙමෙයි තියන්නේ වන්න අය. නමුත් සමාජයේ ධර්ම ඥානයේ මදි නිසාමද කොහෙද? දරුවෝ නැති කාන්තාවක් කොයිතරම් පීඩණයට පත් කරනවද? මානසික වේදනාවට පත් කරනවා. ඉතින් ඒ නිසා නොයෙක් ප්‍රශ්න ගැටලු ජීවිත හානි පවා ඇති වෙනවා. සමහර වෙලාවට අඹුසැමි දෙපළට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් අසල් වැසියන්ට, ගම් වැසියන්ට ඒක මහා පසුතාවයක් බවට පත් වෙලා අනුකම්පා කරන්න ඕනේ. එහෙම වෙන්න හේතු ගොඩක් තියෙන්න පුළුවන් දරුවෙක් නොලැබෙන්න. නමුත් සාංශාරික කර්මයේ බලපෑම නැතුව නෙමෙයි. එතකොට මේ අනුන්ගේ දරුවෝ විනාශ කළොත් විතරක් එහෙම වෙනවද? දැන් ওই බිත්තර භාවිතය ගැන එහෙම මේ වාගේ කරුණ අහපුවහම හුඟාක් දෙනා නොයේ කරුණ අහනවා. ඉතින් ඒක තමන් තමයි තීරණය කරන්න ඕනේ. ජීවයක් ඇතිද නැතිද ඒ කියන කරුණ. නමුත් අද වර්තමානයේ හුඟක් අය ඔය නොයි කිරල බිත්තර, ඔය කැස් බෑවෝ වගේ සත්තුන්ගේ බිත්තර, ඒ වගේ තවත් නොයෙක් බිජුවට ඔය ගංවල වෙන ද ඇති කරන කුකුළු, ඒ වගේ සත්තුන්ගේ බිත්තර. සත්තු ගොවි පොලිය නෙමෙයි ඒ දේවල් වල බලපෑම කොහොමද කියලා තීරණය කරන්න. ඇති වෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. නමුතර සාමාන්‍ය එදා ගමේ හදාපු සත්තු, ඒ වගේ දේවල් අපි අර විදිහට තැඹුත් කැඩුත් අපිට ඒ බලපෑම එනවා. කුරුල්ලෙකුගේ බිත්තර ටික බිඳලා දැම්මුත්, හූනෙකුගේ බිඳලා දැම්මුත් අපිට ඒ බලපෑම එනවා. ඒත් චූටි පැටව විනාශ කළොත් ඒත් අපිට ඒ බලපෑම මේ ධර්ම කාරණාවේ හැටියට එන්නේ නැහැ කියලා අපිට කියන්න බෑ. තවත් සමහර කෙනෙක් මට නම් සංසාරයට දරුවෝ නම් එපා කියලා එහෙම කියන්නත් පුළුවන්. මෙවුන් ලැබුණට වඩා, නැත්නම් සමහරට කියනවනේ දරුවන්ට ලැබුණට වඩා නොලැබුණා නම් හොඳයි කියලා. ආන් ඒ වාගේ වචන සමහරලාට අපිට ඒ අවාසනාවන්ත තත්ත්වයට මූණ පාන්න හේතු වෙන්න පුළුවන්. මේ වාගේ කාරණා ගොඩක් තියෙනවා. එක කාරණාවක් මතම අපි පිටින් නැතුව කර්මයට අනුව පැතිකඩවල් කීයක් තියෙන්න පුළුවන්ද? නමුත් යමෙක් තමන්ගේ ආත්මයට ගරු කරනවනම්, තමන්ගේ ආත්මය සුරක්ෂිත කරගන්න කල්පනා කරනවනම්, ලැබිච්ච ජීවිතයේ දුගතිය පැත්තට මෙහෙවන්නේ නැතුව සුගතියෙන් සුගතියට ගමන් කරවන්න අදහසක් තියෙනවනම්, ඔහු විසින් වහවහ කුසල් දහම් රැස් කරගත යුතුයි කියන එකයි තමන්ගේ අත්භවයේ සුරක්ෂිත කළ යුතුයි කියලා මෙතන සඳහන් කරන්නේ. අත්තානං වී පියංජඤ්ඤා. යමෙක් තමන්ගේ ආත්මයට ආදරෙයි නම් රක්කෙයියානං සුරක්ෂිතං මනාව ආරක්ෂා කරන්න. පින්නතුනි, අපේ බුදුරජාණන් වහන්සේ අපින මේ ලෝකයේ පිළිබඳව වෙන කිසි කෙනෙකුට නැති මහ පුදුම ප්‍රඥාවකින් පෙන්නලා දුන්නා. කොහොමද මේ ස්වභාව ධර්මය හැසිරෙන්නේ කියන කාරණාව. අපේ ආරක්ෂාව හැම පැත්තෙම අපේ බුදුරජාණන් වහන්සේ තහවුරු කළා. අපිට වීරිය වඩන්න කියලා දේශනා කළා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මාර්ගය තුල ගමන් කරන්න. අනික බුදුරජාණන් වහන්සේ සීල් ගුණ ආරක්ෂා කරන්න කියලා මේ කරුණ දැක්වී අපිට කරදර කරන්න හිතාගෙන නෙමෙයිනේ පින්නතුනි. ලෞතුරා බුදුරජාණන් වහන්සේලා කියලා කියන්නේ ලෝක සත්වයාට හිත ඇති අනුකම්පා සහගත පිරිසක් මිසක් කරදරකාරී පිරිසක් නෙමෙයි. අපේ නිදහස සීමා කරන්න බාධා කරන්න භාග්‍යතුන් වහන්සේ අපිට මේ කරුණු දේශනා කළා නෙමෙයි. අපිව රැකගන්න, ආරක්ෂා කරන්න, සුරක්ෂිත බව තහවුරු කරන්න මේ කරුණු භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. අපට අනුකම්පාව නිසායි දේශනා කළේ. සිල් සහිතව ජීවත් වෙනවා කියන කාරණාව හරි අමාරු දෙයක් කියලා හිතනවාද? සිල් ඇතුව ජීවත් වෙනවා කියන එක ඔබ හිතලා බලන්නකො. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ සීලය අපිට කොහෙද පින්නතුනි ආරක්ෂා කරන්න බැරි? මොන රටේ ගිහිල්ලාද ආරක්ෂා කරන්න බැරි? එහෙම එකක් නෑ. අපි තමයි තීරණය කරලා තියෙන්නේ මේක මෙතනදි බෑ කියලා. ගෙදරදි බෑ, ගමන් යනකොට බෑ, කාර්යාලෙදි බෑ. මේ අපේ තීරණ මේවා ඔක්කොම. භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනා කළා නේ. පන්සිල් ආරක්ෂා කරන්න කොහෙත් පුළුවන්. ඒක ඉතාම පහසුයි. අනික බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා නේ මහණෙනි, කරන්න බැරි දෙයක් මම කවදාවත් දේශනා කරන්නේ නැහැ කියලා. කරන්න බැරි නම් ඒක කියන්නේ නැහැ. යමක් දේශනා කළා නම් කරන්න පුළුවන් කළ හැකි දෙයක් තමයි ඒ දේශනා කරලා තියෙන්නේ. ආගේ නිසා අපි කවදාවත් හිතන්න හොඳ නැහැ මේ දේවල් කරන්න බෑ, මේ දේවල් අමාරුයි. මොකද භාග්‍යතුන් හස් පෙන්නලා තියෙන්නේ බැරි නම් මම කියන්නේ. සංසාරයෙන් එතර යනවා කියන එක, දුගතියෙන් මිදෙනවා කියන එක ඊටාම පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි පින්නතුනි. මේ සංසාරේ ඒ තරම් සුවදායක නැහැ. හැබැවින්ම සසර දුකයි. ඒ දුකෙන් මිදෙන්න නම් වීරිය කළ යුතුයි. එහෙම නැත්තම් දුකෙන් මිදෙන්න බෑ කොහොමත්. වීරය නැති පුද්ගලෙක් කිසි තැනක ජයග්‍රහණයක් ලබන්නේ නැහැ. අධ්‍යාපන ජීවිතයේ ජයග්‍රහණය කරන්නේ, ගෘහ ජීවිතයේ දිනන්නේ නැහැ. ආර්ථික අතින් පරිහානියට පත් වෙලා මේ වීරියවන්තයෙක් තමයි හැම පැත්තෙම ජයග්‍රහණයක් ලැබුවා නම් ලැබුවේ. ආන් ඒ නිසා දේශනා කළා, රක්කෙයියානං සුරක්ෂිතං. තමන්ගේ ජීවිතේ සුරක්ෂිත කරගන්න, ආරක්ෂා කරගන්න තින්න මඤ්ඤ තරං යාම. මේ ජීවිතේට කාල තුනක් තියෙනවා. බාල කාලේ, තරුණ කාලයේ දක්වා, බාල කාලයේ ඉඳලා මැදි විය, සැඳෑ සමයේ, මේ කාල තුනෙන් එක කාලයක හරි ජීවිතේ ආරක්ෂා කරන්න යොමු වෙන්න කියලා තමයි මෙතන සඳහන් කරන්නේ. නමුත් අපි කාටවත් තීරණය කරන්න බෑ මේ කාල තුනම මම පහු කරනවා කියලා. ළමයෙකුට පුළුවන්ද මං කවදා හරි තරුණයෙක් වෙලා අනිවාර්යෙන් විවාහ ජීවිතයකට ගිහිල්ලා ගෙවත් දොරක් හදාගෙන ජීවත් වෙනවා කියලා ස්ථිරව කියන්නේ? එහෙම බලාපොරොත්තු තිබිච්ච කී දෙනෙක් අකාලේ ජීවිතෙන් සමුගත්තද? තරුණයෙකුට කියන්න පුළුවන්ද මම මැදිය වයසට ගියාට පස්සේ අවුරුදු 40ක් 45ක් වුණාට පස්සේ එක දිගට පින්කම් කටයුතු වල යෙදෙනවා, එදාට පින් කරගන්න අද රෑදවල් නැතුව ධනෙ හම්බ කරන්න ඕනේ, එහෙම හිතලා අර වයසට තමන් යයි කියලා මොන නිර්ණායකයේ යටතේද තීරණය කරන්නේ? එහෙමත් බෑ. සඳේ සමීධි කරනවා කියලා කියන්නත් බෑ. තමන් තමයි ප්‍රඥාව මෙහෙවල තීරණය කරන්න ඕනේ. මට මේක කොයි කාලෙද කරන්න පුළුවන්? කොයි කාලෙද මම මේක කරන්නේ? ඥානවන්තයා මුල ඉඳලම පටන් ගන්නවා. සත්පුරුෂයන්ගේ ඇසුර ඒකට මහත්ම වූ ලාභයක්. පාප මිත්‍රයා අඳුරෙන් අඳුරටම අරන් යනවා. සත්පුරුෂයා කවර කවමදාකවත් තමන්ගේ මිත්‍රයව දුගතියට නම් අරන් යන්නේ. මිත්‍රයාගේ සුගති ගමන වෙනුවෙන් ඕන තරම් කැපකිරීම කරනවා. එනිසා සත්පුරුෂෝ අපිට අත්‍යවශ්‍යයි. මේ සංසාර මග තේරුම් අරගත්තනම් වර්තමාන අපේ දෙමව්පියෝ ඒ අය තමන්ගේ දරුවන්ට සත්පුරුෂ වුණානම් මේක කොයිතරම් ලස්සන රටක් වෙයිද ලෝකයක් වෙයිද? අපිට එහෙම එකක් නැහැ. එහෙම කල්පනාවක්වත් නැහැ. ඉස්කෝලේ යන කෙනා අද ඉස්කෝලේට ගියාම හැන්දෑවේ ගෙදරයි කියලා අපිට නිශ්චිතව කියන්න පුළුවන්ද? මගතොටේ යනතුරක් වෙන්න පුළුවන්. අභ්‍යන්තර හානියක් නිසා ජීවිතේ නැති වෙන්න පුළුවන්. තව වෙනත් බලපෑමක් එන්න පුළුවන්. දැන් එහෙම ප්‍රශ්නයකට මූණ දුන්නොත් මරණයට පත්වෙච්ච දරුවා සුගතියේද දුගතියේද කියලා කොහොමද කියන්නේ? ඇත්තටම හිතන්න පන්සිල් රකින්න පුරුදු කරවලා නැත්තම් තිසරණෙහි පිහිටවලත් නැත්තම් මොකක් වෙලා ඇද්ද? දුගතියේ දුක් විඳිනවා මිසක් වෙන මොනවා වෙන්නද? 99%ක් මෙහෙමයි. පෙර පුණ්‍ය මහිමයක් හදිසියේ විපාක දෙන අවස්ථාවක් කලාතුරකින් කෙනෙකුට තියෙයි. එහෙම නැත්තම් අවාසනාවන්ත ඉරණමක් අඬන්නම තමයි සිද්ධ වෙන්නේ. මැරුණට නෙමෙයි දුගතියේ ඉපදෙලා විඳින දුක් කඳ ගැන කල්පනා කරලා. ආන් ඒක නිසා තමන් සත්පුරුෂයි නම් ඉතා ලාබාල අවදියේ ඉඳලා ජීවිතේ වගේ ඇලුම් කරන තමන්ගේ දරු නිවැරදිව තිසරණේ මත පිහිටවන්න ඕනේ. ඊළඟට පංචශීලයේ ගැන කියලා දෙන්න ඕනේ. සිල් රැකීමේ ආනිසංසත් සිල් උල්ලංඝනය කිරීමේ ආදීනවය දෙකම පැහැදිලි කරලා දෙන්න ඕනේ. නිතර නිතර බණ දහම් අස්සවන්න ඕනේ. ආන් ඒ කටයුතු මනාව යමෙක් සම්පූර්ණ කරලා නම් එදාට මව්පියෝ නැති දවසකත් ඔවුන් අයහපතට හැරෙන්නේ නැහැ. තමන් නිසා ලෝකෙට බිහිවෙන තමන්ගේ දරුවන්ටත් නිසි මඟ කියලා දෙන්න කටයුතු කරනවා. එහෙම නැතුව තණ්හාව නිසා, ලෝභකම නිසා අපේ හිතේ තියෙන අරමුණු විතරක් මුදුන්පත් කරවන්න කටයුතු කළොත් හැබෑවටම අපි සත්පුරුෂයෝ වෙන්නේ නැහැ. මොනවද හිතේ තියෙන අරමුණු? ලොකු උගතෙක් කරන්න ඕනේ. සමාජයේ පිළිගත් කෙනෙක් කරන්න ඕනේ. සමාජයේම ගරු කරන කෙනෙක් කරන්න ඕනේ. ඉතින් ඒ වෙනුවෙන් අපි මේ අය උදේ ඉඳලා රෑ වෙනකන් දක්කගෙන යනවා. කෙනෙක් වෙන්න පුළුවන්, කෙනෙක් නොවෙන්න පුළුවන්. උනත් නූනත් ඔවුන් ළඟ තිසරණයි පන්සිලුයි නැහැ කියන කාරණාව 95%කටත් වඩා විශ්වාසයි නැති පිරිසක් ඉන්නේ කියලා. ආගේ නිසා හැබෑම කල්යාණ මිත්‍රයෝ හැටියට දරුවන්ගේ ජීවිතය සුරක්ෂිත කරලා තමන්ගේ ආත්මයත් සුරක්ෂිත කරගන්න ඕනේ. අද මැරුණොත්, දැන් මැරුණොත් මං කොහෙද යන්නේ? කොහේ යන්න තරමටද මම කටයුතු කරලා තියෙන්නේ? මං කොහේ යන්න සුදුසුද? ඒ කාරණාව හැම වෙලාවෙම හිතලා සිල් ආරක්ෂා කරගන්න ඕනේ. මේ ජීවිතෙන් ඊළඟ ජීවිතෙන් සමහර තවසේ ආයෙන කාලයක් මේ සංසාරේ නිවන අපිට ප්‍රත්‍යක්ෂ වෙයිද නැද්ද අපි ඒක දන්නේ නැහැ. කෙසේ වෙතත් පින්කම් කර කර ත්‍රි හේතුක වන්නෙම්වා කියලා අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ. ශ්‍රද්ධා සම්පන්න වෙන්න, සම්මාදිට්ඨික වෙන්න අපි ප්‍රාර්ථනා කරලා තියෙනවානේ. ඊළඟට තමයි පින්නතුනි තමන්ගේ ජීවිතේ සුරක්ෂිත කරන්න වැඩි හිටියෝ හැටියට අපි කටයුතු කරගත්තේ නැත්නම් අපිට බෑ කවදාවත් අපිට පහළින් ඉන්න අය ඒ අයගේ ජීවිත සුරක්ෂිත කරන්න. අපි අපේ ජීවිත සුරක්ෂිත කරමින් ඒ අයගේ ජීවිතත් සුරක්ෂිත කරන්න ඕනේ. මේම සඳහන් කළොත් ළිඳක වැටිලා ඉන්නවා යම් පිරිසක් ඒ පිරිස ගොඩගන්න කවුරුවත් නැහැ. කාගේවත් උපකාරයක් නැතුව ගොඩ එන්නත් බෑ. අපි ගොඩගන්න නම් කවුරු හරි ගොඩ යන්න ඕනේ. ආන් ඒ වගේ අම්මා තාත්තා සිල්වත් වෙලා නම් තමන්ගේ දරුවෝ ගොඩට ගෙනියන්න හරි පහසුයි. හැබැයි ඔවුනුත් දුස්සීලයි නම් කවදාවත් දරුවන්ගෙන් සුසිල්වත් බවක් බලාපොරොත්තු වෙන්න එපා. සසර පින් කරපු ඇතැම් දරුවෝ කලාතුරකින් මුණගැහෙනවා අතිජාත දරුවෝ ඒ කලාතුරකින්. නමුත් ඒ ඇයටත් මව්පිය සිල්වත් නම් හොඳ මගක් පෙන්නන්න බොහොම පහසුයි. එනිසා ඔබ ඔබේ ජීවිතයත් සුරක්ෂිත කරගන්න. ඔබ නිසා මේ ලෝකේ රැකෙන අයගේ ජීවිතත් සුරක්ෂිත කරන්න සීලයට යොමු කරලා දානයට යොමු කරන්න. මේ තමයි රැකගන්න හැටි ජීවිතේ. සංසාර සුවයක් හොයාගන්න හැටි. සංසාරේ සැප නැහැ. මේ සංසාරයෙන් එතර වෙන්න කියලාමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. නමුත් නිවන් දකින්න තුරු අපි යන ගමනක් තියෙනවා මේ සංසාරේ. නිවන් දක්නා ජාති දක්වා සාපිපාසාදී දුකක් නොවේවා. ඉත මොනවද කරන්න ඕනේ? දන් දෙන්න ඕනේ. නොඑක් දේවල් දන් දෙන්න භාග්‍යතුන් වහන්සේ දස දාන වස්තුවක්ම දේශනා කළා. ආහාර, පාන, වස්ත්‍ර, සෙය, මාල, ගන්ධ, විලේපන මේ විදිහට දේශනා කොට වදාලා කරුණු ගණනාවක්. මේ එක එක දේවල් එක එක දේවල් පූජා කරගත්තහම ලැබෙන ලාභය වෙන වෙන විදිහට අපිට ලැබෙන්නේ. අන්න ඒ නිසා අපි දකිනවා මනුස්ස ලෝකේ ඉපදිලා කන්න බොන්න නැතුව දුක් විඳින අය, අනුන්ගේ කුණු එකතු කරලා අනුභව කරන අය, කෑම නැතුව මැරෙන අය සංසාරේ දානේ මදි නිසා. අන් ඒක නිසා අපි දානේ තුල පොහසත් වෙන්න ඕනේ. මේ ජීවිතේ විඳිනවා නම් යම් දෙයක අඩුපාඩුවක් නිසා දුකක්, ඒක පෙර කරගත් අකුසල කර්මයක් කියලා සඳහන් කරන්නේ. මේ ජීවිතය තුළ විඳිනවා නම් උතුම් වූ සැපක්, ඒක පෙර කරගත් කුසල කර්මයක ප්‍රතිඵලයක්. ආන් ඒක නිසා අපි කවුරුවත් දුක් විඳින්න බලාපොරොත්තු වෙන අය නෙමෙයිනි. අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ සැපය. ඉතින් මේ ජීවිතයත් සැපවත් කරගෙන සංසාරී ඉදිරියට තියෙන ජීවිත ගණනාවක් සැපයෙන් සැපයට පත් කරගන්න. මේ මනුස්ස ජීවිතය හොඳ තැනක්. බුද්ධාන්තරයක ලැබිච්ච අවස්ථාව හරි වටිනවා. ෂණ සම්පත්තිය කොච්චර උතුම්ද මං කියන්නේ පින්නතුනි. සම්මා දිට්ඨික මනුස්ස ජීවිතයක් කියලා කියන්නේ නිවන් දකින්න තුරු. එහෙම වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අනාගතී ජී උපදින ආත්ම කෝටි ප්‍රකෝටි ගණනකට නෙමෙයි අසංඛ්‍ය ගණනකට හම්බ කරන්න පුළුවන් තැනක් නෙමෙයික. ඉතින් ඔක අමුතුවෙන් කරුණු කියන්න අවශ්‍ය නැහැ. බණ අහන අය දන්නවා. දක්කින විභංග සූත්‍රයේ කොයිතරම් පැහැදිලිද? තිසරණ තියෙන උත්තමයකට ආහාර වේලක් ලැබලා දුන්නොත් අනාගත ජීවිත අසංඛ්‍යයක කෑම හිග නැහැ නේද? පන්සිල් තිබුණොත් තව කොච්චර උසස්ද? එවන් කෙනෙකුට හත් අට වේලක් කෑම දුන්නොත් අසංඛ්‍ය ජීව කීයක් දානාගත ජීවිතවලට? උසස් විදිහට සිල් රකින්න අයට දන් දුන්නාම ලැබෙන ආනිසංසය තවත් කොච්චර උතුම්ද? ඉත ඔබ හිතලා බලන්න අනාගත ජීවිත අසංඛ්‍ය කීයකට හම්බ කර හැකිද කියලා. සත්පුරුෂයා, කල්යාණ මිත්‍රයා, සීලවන්තයා ලෝකයට මොනතරම් යහපතක් කරනවද කියන කාරණාව එතන තේරෙනවා. ඔබත් එහෙම කෙනෙක් වෙන්න. එතකොට ඔබ ඇසුරු කරන්නන්ට මොනතරම් ලාභයක්ද? එවන් පිරිසක් වැඩි වෙනකොට ඒ රටට සමාජයට ඒක මොනතරම් ලාභයක්ද? තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගීය පණ්ඩිතෝ, ඥානවන්තයා, සත්පුරුෂයා, පණ්ඩිතයා මනාව තමන්ගේ ජීවිතයේ කළමනාකරණය කරනවා. අකුසලයෙන් ඈත් කරනවා මුලින්ම. කුසලයේ තුල සමාදම් කරනවා. අකුසලයෙන් ඈත් කරලා කුසලයේ තුල සමාදම් කරවලා සත්වයා කුසලයේ පිහිටවලා සසරගත ජීවිතය සුරක්ෂිත කරනවා. සතර පායින් ඈතට යනවා. ආංගිවන් පුජ්‍යලය මේ සංසාර ගමන කෙරවල කරන්න ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මග හදනවා. ක්‍රමක්‍රමයෙන් මග හදලා සම්මා සම්බුද්ධ ශාසනේ පවතින මේ කාලේ සම්මා දිට්ඨිකව ලැබිච්ච වාසනාවන්ත ජීවිතයට හොඳ සාධාරණයක් කරලා සතර පායින් අත මිදලා සුගතියෙන් සුගතියට ගමන් කරන්න ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් සැනසෙන්න අපි හැමෝම උත්සාහ කරන්න ඕනේ. වීරිය වඩන්න ඕනේ. ඒ වෙනුවෙන් කටයුතු කරන්න ඕනේ. ජීවිතේ ප්‍රධාන පරමාර්ථය සතර පායින් මිදෙන එක වෙන්න ඕනේ. අපේ පරමාර්ථය ඊට වඩා උඟ ලාමකයි. නෑ, සතර පායින් මිදෙන එක ප්‍රධාන පරමාර්ථය වෙන්න ඕනේ.